සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් අතකෝ ආයස්මතෝ අනුරුද්ධස්ස රහෝ ගතස්ස පතිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි පවිවිත් තස්සායං ධම්මෝ නායං ධම්මෝ සංගනිකාරාමස්සාති සද්ධාවන්ත පිනතුනි හැමදිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ධර්ම දේශනාව සඳහා අපි සුපුරුදු පරිදි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ අටක නිපාතේහි අනුරුද්ධ සූත්‍රය එහි මහා පුරුෂ විතර්ක පිළිබඳවයි අපි පසුගිය දේශනාවලදී පැහැදිලි කළේ මහා පුරුෂ විතර්කයන්හි තුන්වැනි මහා පුරුෂ විතර්කය මේ ධර්මය ප්‍රගුණ කළ හැක්කේ දහමින් ඵල ලැබිය හැක්කේ විවේකයේ ඇති තැනැත්තාටයි සංගනිකාරාමෙහි ඇලුණු තැනැත්තාට නොවේ කියන කාරණේ. එහිදී කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන තුන් ආකාර විවේකය පැහැදිලි කරමින් අපි පසුගිය දේශනාවලදී පැහැදිලි කළේ උපදි විවේකයේ පිළිබඳව. උපදි විවේකය කියලා කියන්නේ මූලයත් සහිතවම අනුසය ධර්ම සහිතවම ක්ලේශයන් ප්‍රහාණය කළහම ඒ කෙලෙස් වලින් නිදහස් වුණු මනසෙහි ඇතිවෙන්නා වූ විවේකය. එසේ කෙලෙස් ප්‍රහාණය කරන්නට ලෝකයේ මනවින් අවබෝධ කළ යුතුයි. ලෝකයේ අවබෝධ කරන්නට ලෝක ධර්මතාවයන් පිළිබඳව නිසි වැටහීමක් ඇති කරගත යුතු වෙනවා. ඒ සඳහා මේ බුදුදහමේ මූලික සිද්ධාන්ත හැටියට දැක්වෙන පටිච්ච සමුප්පාද, ත්‍රිලක්ෂණේ, චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව යම් ප්‍රමාණයක වැටහීමක් ඇති කරගෙන ඒවා පිළිබඳව යලි යලිත් ප්‍රත්‍යවේක්ෂා කරමින් භාවනා කිරීම අවශ්‍ය බව අපි මුල් දේශනාවලදී සිහිපත් කළා. ඒ අනුව පටිච්ච සමුප්පාදයේ පිළිබඳව සංක්ෂිප්ත විග්‍රහයක් සිදු කරමින් පසුගිය දේශනාවලදී අපි අනිත්‍ය ලක්ෂණය සහ දුක්ඛ ලක්ෂණය පැහැදිලි කරමින් ධර්ම දේශනා සිද්ධ කළේ. පසුගිය සතියේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව කරුණු පැහැදිලි කරලා අපි නිමාවටපත් කළත් ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ශ්‍රාවකයන් විසින් යලිත් වතාවක් ඉල්ලීමක් කළා ඒ දේශනාවෙහි අග කොටස තව ටිකක් පැහැදිලි කර දෙන හැටියට. එකුමක් නිසාද කාල වේලාවේ හැටියට බොහොම සංක්ෂිප්තව අපි කාරණා තුනක් විග්‍රහ කළා. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ සහ සංඛාර දුක්ඛ කියන කාරණේ. නමුත් එහිදී අපි යලි යලිත් සිහිපත් කරන්නට යෙදුනා සවිඥානක සත්වයින්ට පමණක් නොවේ අවිඥානක ද්‍රව්‍යවලට පවා පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී මේ රූප ධර්මතාවයන්ට පවා මේ දුක්ඛ ලක්ෂණය පොදුයි කියන බව. නමුත් ධර්මදේශනාවේ අවසාන කොටසේ කාල වේලාව සීමිත වූ නිසා මේ දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ කියන මේ කාරණා ඉතා කෙටියෙන් පැහැදිලි කළා විනා ඒවා රූප ධර්මවලට, එහෙම නැත්නම් විඥානයක් නැති සංස්කාර ධර්මයන්ට අවිඥානික වූ සංස්කාර ධර්මයන්ට කවර ආකාරයෙන් බලපවත්වනවද ක්‍රියාත්මක වෙනවද කියලා වෙන්ව විස්තර කරන්නට අපට කාලය ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා ධර්ම දේශනාව ශ්‍රවණය කළ ශ්‍රාවකයන් විසින් විශේෂයෙන් ඉල්ලීමක් කළා ඒ කොටස යලිත් වතාවක් පැහැදිලි කරලා ඊළඟ ධර්ම දේශනාව සිද්ධ කරනවා නම් හොඳයි කියලා. තේ අනුව අද දවසේ ධර්ම දේශනාවෙහි අපි මූලික වශයෙන් ඒ ලක්ෂණ තුන එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණය සවිඥානික සත්ත්වයින්ට පමණක් නොවේ අවිඥානික සංස්කාර ධර්මයන්හි ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරගන්නට උපකාර වෙන ආකාරයට තවදුරටත් ඒ කාරණා කිහිපය තරමක් විග්‍රහ කරලා අනාත්ම ලක්ෂණය පිළිබඳව දේශනාවට යොමු වෙන්නට අදහස් කළේ. අපි පසුගිය සතියේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් පැහැදිලි කළා මේ දුක්ඛ ලක්ෂණය. එහෙම නැත්නම් යම් ධර්මතාවයක් දුක් සහිතයි කියලා තේරුම් ගන්නට ඒ දුක් සහිත වූ ධර්මතාවයේහි කවර කරුණු නිසාද දුක් සහිතයි කියන්නේ කියලා එහි දුක්ඛ ලක්ෂණ මනවින් ප්‍රකට කරගත යුතු බව. ඉතින් දුක්ඛ ලක්ෂණ හැටියට ධර්මයේහි කාරණා හතරක් විග්‍රහ කරනවා. පීලන ලක්ෂණය, සන්තාප ලක්ෂණය, විපරිණාම ලක්ෂණය සහ සංකත ලක්ෂණය. දැන් මේ මුල් කරුණු දෙකම එකට අරගෙන තමයි දුක්ඛ දුක්ඛ කියලා හඳුනාගන්නේ. එහෙම නැත්නම් පීලන සන්තාපන කියන දෙආකාරයෙන්ම පුද්ගලයාට දැනෙන එහෙම නැත්නම් විඥාණයට හසු වෙන කාරණය කටුක බව හැටියට, පීඩාව හැටියට, අපහසුව හැටියට, රිදුම හැටියට, දුක් වේදනාව හැටියට මේ විදිහට කෙනෙක් විසින් හඳුනා ගන්නවා. ඒ නිසා ඒ පීලනාකාරයෙන් සන්තාපාකාරයෙන් දැනෙන කාරණා දෙකම දුක්ඛ දුක්ඛ හැටියට කර්කශ ස්වභාවයක් හැටියට විඥාණය විසින් හඳුනා ගන්නවා. ඒ තමයි දුක්ඛ දුක්ඛ කියලා හැඳින්වෙන්නේ. විපරිණාම දුක්ඛ කියලා හැඳින්වෙන්නේ ඒ ධර්මතාවන්හි පරම්පරාව දීර්ඝ කාලයක් පවත්වා ගන්නට නොහැකිව ඒ පරම්පරාව විකෘතියට පැමිණීම. ඒ පරම්පරාව විකෘතියට පැමිණෙනවා කියලා සිහිපත් කළේ කුමක් නිසාද? එක් ධර්මතාවයක් එහෙම නැත්නම් එක් සංස්කාර ධර්මයක් අපි උදාහරණයක් හැටියට ගත්තොත් පටවිධාතුව උත්පාදනය වෙලා ඊළඟ මොහොතේ අභාවයට යනකොට ඒ අතරතුරේ පටවිධාතුව නැවත ආපෝධාතුව බවට හෝ තේජෝධාතුව බවට හෝ වායෝධාතුව බවට හෝ එහෙම තවත් ධාතුවක් බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හටගත්තා වූ සංස්කාර ධර්මය, හටගත්තා වූ රූප ධර්මය අදාළ හේතු ප්‍රත්‍යයන් අභාවයට යාම නිසා වහා අභාවයට යනවා. එතකොට උපදිනෝ එහි ස්වභාවයේ පවතිනෝ ඊළඟට අභාවයට යනවා. එහෙම නැතුව ඒ ධර්මතාවයේ ඒ සංස්කාරයේ වෙනත් සංස්කාරයක් බවට පරිවර්තනය වීමක් ධර්මයේ පැහැදිලි කරන්නේ නැහැ. එතකොට මේ විපරිණාම කියලා දක්වන තැන යම්කිසි වෙනස් වීමක් පිළිබඳව පැහැදිලි කරනවා. ඒ වෙනස් වීමයි කියලා කියන්නේ අර සංස්කාර ධර්ම පරම්පරාවක් හැටියට ගන්නකොට ඒ පරම්පරාවේ ඇති වෙන වෙනස් වීමයි. එතකොට ඒ වෙනස් වීම පුද්ගලයෙකුට දැනෙන හැටි දුකක් හැටියට අපි පසුගිය සතියේදී කතා බහ කළා. යම්කිසි සැපසහගත තත්ත්වයක් පැවතිලා එය වෙනස් වෙනකොට සුවයක් සනීපයක් පැවතිලා නැවත රෝගයක් පීඩාවක් හටගන්නකොට ඒ පැවතුණු සුවය, සොම්නස, ප්‍රීතිය අහෝසි වීමේ දුක්ඛය පුද්ගලයා මනසින් හඳුනා ගන්නවා. එතකොට මේවා කෙනෙකුට මතු පිටින් වටහා ගන්නට පුළුවන් සරල විදිහේ ලක්ෂණ. නමුත් යම්කිසි කටුක තත්වයක්, පීඩාකාරී තත්වයක් පැවතිලා එය වෙනස් වෙනකොට ඒක අපි කොහොමද දුකක් හැටියට හඳුනාගන්නේ කියන බවත් අපි පහුගිය සතියේ යම් ප්‍රමාණයකින් සාකච්ඡා කළා. ඊළඟට සංඛාර දුක්ඛය එහෙම නැත්නම් සංකත ලක්ෂණයයි කියලා හඳුන්වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවය මත ඇතිවෙන්නා වූ පීඩාකාරී තත්ත්වය. දැන් මෙන්න මේ කාරණා තුන අපි කෙනෙකුට දැනෙන ආකාරය පසුගිය සතියේ යම් ප්‍රමාණයකට කතා බහ කළා. ඒතර බොහෝ දිනාට වටහා ගන්නට නොහැකි වෙන්නේ විඥානයක් රහිත එහෙම නැත්නම් අවිඥානික සංස්කාර ධර්මයන්හි මේ ගති ලක්ෂණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන බවයි. ඒවට මේවා පොදු වෙන්නේ කොහොමද කියන කාරණය. ඉතින් සැබවින්ම ඒ කාරණය නැවත නැවත සිතලා කල්පනා කරලා නුවණින් වටහා ගත යුතු වෙනවා. ඒ කුමක් නිසාද? එහි විඥානයක් නැති නිසා එහි ගති ලක්ෂණ අපිට කොහොමද කියලා වටහා ගන්න පුළුවන් කමක් නැහැ. Tamanට දැනෙන දේ පමණයි අපිට විඥාණයෙන් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. තමන්ට විඥාණයට හසු නොවන කාරණේ ප්‍රඥාව අවදි කරලා වටහා ගන්නවා ඇරෙන්නට වෙන වටහා ගන්නට ක්‍රමයක් නැහැ. ඇසට හසු වෙන දේ ඇසින් හඳුනා ගන්නවා, කනට හසු වෙන දේ කනින් හඳුනා ගන්නවා, නාසයට හසු වෙන දේ නාසයෙන් හඳුනා ගන්නවා, දිවට හසු වෙන දේ දිවෙන් හඳුනා ගන්නවා, කයට හසු වෙන දේ කයින් හඳුනා ගන්නවා, එහෙම නැත්නම් ස්පර්ශයෙන් හඳුනා ගන්නවා, සිතට හසු වෙන දේ සිතින් හඳුනා ගන්නවා. එතකොට මේ ඉන්ද්‍රයන් 6ටම හසු නොවන්නා වූ දේ ප්‍රඥා නැමැති ඉන්ද්‍රයට හසු කරගත යුතු වෙනවා, ප්‍රඥාවෙන් හඳුනාගත යුතු වෙනවා. ඉතින් අර අවිඥානික සංස්කාර ධර්මයන්හි දුක්ඛ ලක්ෂණේ ක්‍රියාත්මක වෙන ආකාරය විඥාණයට හසු නොවන නිසා ඒ ප්‍රඥාවෙන් හඳුනාගත යුතු වෙනවා. දැන් අපි මේ කාරණා කිහිපය උදාහරණයක් හැටියට අරගෙන පැහැදිලි කළොත් දුක්ඛ දුක්ඛය හැටියට අපි දැක්ුවේ පීලන ලක්ෂණය සහ සන්තාප ලක්ෂණය. පීලන කියලා කියන්නේ පෙළන ස්වභාවය, එහෙම නැත්නම් පීඩා කරන ස්වභාවය. සන්තාප කියලා කිව්වේ දවන තවන ස්වභාවය. මේ දෙකම දුක්ඛ ලක්ෂණය. දැන් පීඩාකාරී ස්වභාවයයි කියනකොට අපි හිතමු යම්කිසි කෙනෙක් ශල්‍ය කර්මයකට භාජනය කරනවා. ශල්‍ය කර්මයේ කරද්දී තියුණු ශල්‍ය උපකරණයකින් ශරීරයේහි යම් යම් තැන් විච්ඡේදනය කරන්නට කපන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ එකම પરම්පරාවක් හැටියට පවතින පටවි ධාතු බහුල මාංශ පේශි අර ඊටත් වඩා තියුණු පටවි ධාතුව සහිත වූ ශල්‍ය උපකරණයකින් විච්ඡේදනය කරනකොට යම්කිසි පීඩනයක් එතන ඇති වෙනවා. ඒ කියන්නේ පවතින පටවි ධාතුවලට තවත් ඊට වඩා තියුණු පටවි ධාතුවකින් යම් තෙරපීමක් පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩනයත් එක්කලා තමයි අර මාංශ පේශිවල තිබිච්ච පටවි ධාතුවල પરම්පරාව විච්ඡේදනය වෙන්නේ. එතකොට තවදුරටත් ඒවා ඒකරාශීව ගණීභූතව පවතින්නට විදිහක් නැහැ. අර ඊට වඩා තියුණු පටවි ධාතුවක ආගමනය නිසා, එහි තෙරපීම නිසා, එහි පීඩනය නිසා අර පැවතුණු తত্ত্বය විකෘතියට පැමිණෙනවා. එතකොට තමයි අපි අර තියුණු ශල්‍ය උපකරණයකින් හැම කැපුවා, මාංශ කැපුවා, විච්ඡේදනය කළා, විවෘත කළා කියලා කියන්නේ අර පැවතිච්ච ස්වභාවය වෙනස් වුණා, විකෘති වුණා අර ශල්‍ය උපකරණේ තෙරපීම නිසා. දැන් එතකොට පුද්ගලයාට සිහිනති කරන්නේ නැතිව සම්පූර්ණ ස්නායු පද්ධතියෙන් මේ ස්වභාවය හඳුනා ගන්නට, දැනගන්නට, ඒ කාය ස්පර්ශය අරමුණු කරගෙන කාය විඥානයන් පහළ වෙන්නට ඉඩ හැරලා තිබුණොත් එතනදී ඒ පුද්ගලයාට මේ පීඩණය වේදනාවක් හැටියට, දුක් වේදනාවක් හැටියට, කටුක බවක් හැටියට දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන ස්වභාවය තමයි ඔහු බරපතල දුකක් වින්ද, බරපතල පීඩාවක් වින්ද කියලා විග්‍රහ කරන්නේ. දැන් අපි හිතමු ඒ තනත්තා සිහි ඇතිව හිටියොත්, ඒ කියන්නේ සිහි නැති කරන්නේ නැතිව, හිරිවට්ටන්නේ නැතිව ඒ විදිහට ශල්‍ය උපකරණයකින් විච්ඡේදනය කළොත් බලවත් වේදනාවක්, බලවත් පීඩාවක් ඒ තනත්තාට දැනෙනවා. එතකොට ඒක අපි පොදුවේ දුක්ඛ වේදනාවයි කියලා හඳුනා ගන්නවා. අපි හිතමු ඒ තනත්තා සිහි නැති කරලා තිබුණා. සිහි නැති කරනවා කියලා කියන්නේ සිත නැති කරනවා නෙමෙයි, මේ කයෙහි ඇතිවන ස්පර්ශය ස්නායු පද්ධතියෙන් යම් ප්‍රමාණයකට සන්නිවේදනය වුණොත් තමයි විඥානයක් එය අරමුණු කොටගෙන හටගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මොළය සහ මේ කය එකට ක්‍රියාත්මක වෙන්න අවස්ථාව ස්නායු පද්ධතිය හරහා සහසම්බන්ධ කරලා තියෙනවා. ඒතර ස්නායු පද්ධතියෙන් ඒ ඒතන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය සන්නිවේදනය කලේ නැතිනම් එය අරමුණු කරගෙන කාය විඥානයන් පහළ වෙන්නට ඉඩක් නැහැ. දැන් කය සිද්ධ වෙන සෑම දෙයක්ම අරමුණු කරමින් කාය විඥානයන් පහළ වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ධර්මයේම දක්වනෝ ආමාශය ඇතුළත, ඊළඟට බඩවැල් ඇතුළත නොඑක් පරිවර්තනයන් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැම දෙයක්ම අරමුණු කරමින් කාය විඥානයන් පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වුණා නම් එහෙම ආහාර ටික ගත්තු වෙලේ ඉඳලා නොනවත්වාම පෙරලෙන, පැටලෙන ස්වභාවයන් අපට දැනෙන්නට පටන් ගන්නවා. එතකොට මතුපිට ශරීරයේ කාය ප්‍රසාදයේ ඇති තැන්වල පමණයි අපිට කාය විඥානේ පහළ වෙන්නේ. එහෙම නැතුව කාය ප්‍රසාදේ නැති තැන්වල කාය විඥානේ පහළ වෙන්නේ. කාය ප්‍රසාදේ නැති තැන් හැටියට දක්වන්නේ නියපොතු, ඒ වගේම කෙස්, ඊළඟට බඩවැල් අභ්‍යන්තරේ, ඒව තමයි කාය ප්‍රසාදේ නැති තැන් හැටියට දක්වන්නේ. ඒ ප්‍රසාද රූප නැති තැන්වල කාය විඥානයන් පහළ වෙන්නේ කුමක් නිසාද? ස්නායු පද්ධතිය හරහා ඒවා sannivedanaya කරන්නේ නැති නිසා. දැන් අර ශල්‍ය කර්මයක් කරන අවස්ථාවේ ශල්‍ය කර්මයේ කරන තැන කාය ප්‍රසාදයේ තියෙන නිසා අපට හැම මතු පිට එහෙම නැත්නම් මාංශ පේශිවල කැපීම එහෙම නැත්නම් විච්ඡේදනය අපට බලවත් පීඩාවක්සේ දැනෙන්නට පටන් ගන්නවා. ඉතින් එතකොට රෝගියාට ඒක දරා ගන්නට බැරි වෙනකොට ඇඹරෙනවා, නලියනවා, කෑ ගහනවා, දඟලනවා, උඩපනිනවා. ඉතින් එහෙම වුණත් අර ශල්‍ය කර්මය තවදුරටත් කරගෙන යන්නට වෛද්‍යවරයාට නොහැකි වෙනවා. ඒ නිසා වෛද්‍යවරයා ශල්‍ය කර්මය මනවින් කරගන්නට උපකාරයක් හැටියට ඒක සුළු ශල්‍ය කර්මයක් නම් తాවකාලික හිරිවැටීමක්. එහෙම නැත්නම් ඒ ස්නායු පද්ධතිය ඒ අවට කොටස පමණ සංවේදී බවින් තොර කරන්නට යම් උපක්‍රමයක් යොදනවා. ඒක අපි හඳුන්වනවා හිරිවට්ටනවා කියලා. ඊළඟට ඊට වඩා බරපතල ශල්‍ය කර්මයක් නම් මතු පිටින් පමණක් නෙමෙයි අභ්‍යන්තරයේ යම් කැපීම් කෙටීම් කරන්නට තියෙනවනම් වෛද්‍යවරයා විසින් සම්පූර්ණම ස්නායු පද්ධතිය යම්කිසි අක්‍රිය කිරීමකට ලක් කරනවා. එතකොට එහෙම අක්‍රිය කළාන් පස්සේ ඇහින් රූප ගන්නෙත් නැහැ, කනින් ශබ්ද ගන්නෙත් නැහැ, නාසයෙන් ආග්‍රහණය ගන්නෙත් නැහැ, දිවෙන් රසය ගන්නෙත් නැහැ, කයින් ස්පර්ශය ගන්නෙත් නැහැ. සම්පූර්ණ මොළය හා සම්බන්ධව ක්‍රියාත්මක වෙන මේ සංවේදන හඳුනා ගන්න ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ කරලා තියෙනවා. දැන් අඩපණ කළා වුණාට සිත ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවට සිත ක්‍රියාත්මක වෙන්නේ මනසේ තැන්පත් වෙලා තියෙන ආරම්මන පදනම් කොටගෙන. එතකොට මනෝමූලිකව එහෙම නැත්නම් මනෝ විඥානයන් හැටියට සිත ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවට චක්කු විඥාන පහළ වෙන්නෙත් නැහැ, සෝත විඥාන පහළ වෙන්නෙත් නැහැ, ඝන විඥාන පහළ වෙන්නෙත් නැහැ, ජීවහා විඥාන පහළ වෙන්නෙත් නැහැ, කාය විඥාන පහළ වෙන්නෙත් නැහැ. දැන් මේ තැනත්තාට කාය විඥානය පහළ වුණේ නැති නිසා අර ශල්ල උපකරණයෙන් හම කපනකොට මාංශ පේශි කපනකොට විච්ඡේදනය කරනකොට එහි ඇතිවෙන පීඩනය ඔහු හඳුනාගන්නේ නැහැ. හඳුනාගන්නේ නැති නිසා ඔහුට අමුතු රිදීමක්වත් වේදනාවක්වත් අමාරුවක්වත් දුක්ඛ දුක්ඛය ඔහුට ඒ වෙලාවට දැනෙන්නේ නැහැ. දැන් එතකොට ඔහුට නොදැනුණු පමණට ඇත්තට මෙතන පීඩනයක් ඇති වෙන්නේ නැද්ද? දැන් අපි මුලින් සඳහන් කළා විඤ්ඤාණය ක්‍රියාත්මක වුණා නම් කාය විඤ්ඤාණය පහළ වුණා නම් අර ශල්‍ය උපකරණයෙන් විදින හැටි කපන හැටි ඔහුට බරපතල පීඩාවක් හැටියට දැනෙනවා. දැන් ඔහුට මෙතන කාය විඤ්ඤාණයන් පහළ වුණේ නැහැ කියලා ඇත්තටම ඒ පීඩනය එතන ක්‍රියාත්මක වෙන්නේ නැතිද? සැබවින් මේ පීඩනය එතන ක්‍රියාත්මක වෙනවා. දැන් ඔහුගේ විඤ්ඤාණය එතන ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා හඳුනා ගන්න නැති කාරණේ විතරයි තියෙන්නේ. නමුත් අර හඳුනා ගන්නකොට සිද්ධ වෙච්ච ක්‍රියාවලියම හඳුනාගත්තේ නැත්තත් මෙතන සැබවින්ම ක්‍රියාත්මක වෙනවා. අර ශල්‍ය උපකරණේ පටවි බහුල තද පටවි ගුණයෙන් යුක්ත උපකරණයක් ලෝහ උපකරණයක් තමයි ශල්‍ය උපකරණේ. එතකොට ඒකෙන් හැම විච්ඡේදනය කරනකොට සමෙහි පවතින්නේ පටවි බහුල රූප කලාප. හැබැයි අර ශල්‍ය උපකරණේ තරම් පටවි ගුණය බහුල නැහැ. ඊට වඩා ආපෝ තේජෝ වායෝ ආදීන් සම්මිශ්‍රණය වෙලා තියෙනවා. එතකොට ශල්‍ය උපකරණේ අන්‍ය ධාතු කොටස් තියෙනවා. හැබැයි පටවි ධාතුව වඩා තීව්‍රයි. ඒ වඩා තීව්‍ර පටවි ධාතුවකින් තීව්‍රතාවයෙන් අඩු පටවි ධාතුවකට යම්කිසි පීඩනයක් ඇති කරනකොට කැපීමක්, කෙටීමක්, පළුදුවීමක්, සිදුරුවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. අන්නේ ඇති කරන පළුදුවීම, සිදුරුවීම, කැපීම, කෙටීම, විච්ඡේදනය විඥානයේ තියෙනකොට පීඩාවක් හැටියට, දුකක් හැටියට, වේදනාවක් හැටියට හඳුනා ගන්නවා. විඥානයේ ඒ මොහොතේ ක්‍රියාත්මක වුණේ නැතත් ඒ පීඩනය ඒ ආකාරයෙන් මෙතන ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙමනම් විඤ්ඤාණයෙන් හඳුනාගත්තත් නැතත් මේ පීලන ලක්ෂණය එහෙම නැත්නම් තවත් ධාතු කොටසකින් අවශේෂ ධාතු කොටසකට යම් පීඩනයක් ඇති කිරීම, විකෘතියක් ඇති කිරීම, බලපෑමක් ඇති කිරීම හැම විටම මේ නාම රූප ධර්මයන් අතර ක්‍රියාත්මක වෙනවා. පඨවි ධාතුව පඨවි ධාතුවටම සමහරලාට පීඩා ඇති කරනවා. ඊළඟට තේජෝ ධාතුව පඨවි ධාතුවට පීඩා ඇති කරනවා. තේජෝ ධාතුව ආපෝ ධාතුවට පීඩා ඇති කරනවා. ඊළඟට පඨවි ධාතුව වායෝ ධාතුවට පීඩා ඇති කරනවා. වායෝ ධාතුව පඨවි ධාතුවට තේජෝ ධාතුවට පීඩා ඇති කරනවා. මේ ධාතු කොටස් එහෙම නැත්නම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රළු කොටස් ගත්තහම ඒවා එකින් එකට පීඩා ඇති කරනවා. ඒතර ඒ තරමට රළු නොවුනා වුණත් අවශේෂ රූප ධර්ම එකින් එකට පීඩා ඇති කරනවා. ඒ පීඩනය අපිට මෙහෙමයි කියලා විඤ්ඤාණයෙන් හඳුනා ගන්නට බැරි ප්‍රශ්නයයි තියෙන්නේ. ඊළඟට නාම ධර්මත් එකින් එකට පීඩා ඇති කරනවා. ඒ නාම ධර්මවල පීඩා ඇති කිරීම අතිශය සියුම් නිසා ඒක අපට එකවරම වැටහෙන්නේ නැහැ. නමුත් නුවණින් කල්පනා කරලා සිහියෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් රාගයේ විසින් සද්ධාවට පීඩා ඇති කරන හැටි, ඊළඟට ද්වේෂයේ විසින් සිහියට පීඩා ඇති කරන හැටි ඒ ධර්මතාවයන් දිගින් දිගට පවතින. දැන් අර රූප ධර්මයක් පීඩණයට පත් කරනවා වගේ නාම ධර්මයක් තව නාම ධර්මයකින් පීඩාවට පත් කරන්න ඉඩක් නැහැ. මොකද එක් සිතක් ඇති වෙලා නැති වුණාට පස්සේ තමයි ඊළඟ සිත ඇති වෙන්නේ. නමුත් රූප කලාපවල චිත්තක්ෂණ 17ක් පමණ පවතින නිසා අන්නේ රූප ධර්මයන්ගේ යම් පීඩනයකට ලක් වෙන්නට පුළුවන්. එතකොට ඒ නිසා තමයි රූප රුප්පතිති රූපං ඒ විපරීත ස්වභාවයට පමුණුවන්නට පුළුවන් නිසා අන්නේ ධර්මයන් විසින් යම්කිසි පීඩණයකට විපරීත භාවයකට රුප්පණයකට පමුණුවන්න පුළුවන් නිසා තමයි රූප කියන්නේ. අපි මෙතෙන්දි නැවතත් සිහිපත් කරන්නට ඕන මෙතෙන්දි විපරීත බවට පමුණනවා කියන්නේ පඨවි ධාතුව ආපෝ ධාතුව බවට විකෘති කරනවා කියන එක නෙමෙයි. පඨවි ධාතුව තේජෝ ධාතුව බවට විකෘති කරනවා කියන එක නෙමෙයි මෙතන මේ කියන්නේ. පඨවි ධාතුවම තමයි. නමුත් එය පඨවි ධාතුවේ හැටියට හැම ශණයකම පරම්පරා වශයෙන් අඛණ්ඩව පවතින්නට තියෙන අවස්ථාව අවශේෂ ධාතු කොටසක් විසින් තරපලා පීඩාවටපත් කරලා ඛණ්ඩණය කරනවා, විකෘති කරනවා, විපරීත කරනවා. එහෙම විපරීත වෙන අවස්ථාව තමයි මේ පීලන ලක්ෂණ. එහෙම නැත්නම් පීලන දුක්ඛය කියලා හඳුනාගන්නේ. එතකොට විඥානයේ සහිත අවස්ථාවකදී ඒක දැනෙනවා, ඒක වැටහෙනවා. විඥානේ රහිත අවස්ථාවකදී අවිඥානික අවස්ථාවකදී ඒක දැනෙන්නේ නැහැ, දැනුනේ නැහැ කියලා ඒ ක්‍රියාවලිය නවතින්නේ නැහැ. ඒ ක්‍රියාවලිය එහෙම සිද්ධ වෙනවා. එහෙමනම් අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ සවිඥානික සත්වේකට මේ කාරණේ විඥාණයෙන් වැටහෙනවා වගේම අවිඥානික සංස්කාර ධර්මයන්හි මේ කාරණේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වුණාට හඳුනා ගන්නට කෙනෙක් නැති කාරණේ පමණයි වෙනසකට තියෙන්නේ. එතන හඳුනාගත්තත් නොගත්තත් මේ රූප ධර්මතාවයන් මේ සංස්කාර ධර්මයන්හි පීලන ලක්ෂණය හැම විටම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි තවත් උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු කළු ගලකට අපි කුළු ගෙඩියකින් ගහනවා. ඒ කළු ගල දැන් මෙතෙක් වේලා පඨවි ධාතු සමූහයක් හැටියට ඒකමිතිකව එකට නැවත නැවත පහළ වුණා. දැන් අර කුළු ගෙඩිය කියලා කියන්නේ පඨවි බහුල රූප කලාප පුඤ්ජය. දැන් නමුත් කළු ගලට වඩා කුළු ගෙඩියේ පඨවි ධාතුව ඊට වඩා තීව්‍රයි. ඒ තීව්‍රතාවය සහ වේගයත් එක්කලා අර පඨවි බහුල පාෂාණයට පහරක් වදිනකොට පඨවි ධාතුවට එහෙම නැත්නම් පාෂාණයේ තියෙන පඨවි ධාතුව තවදුරටත් අර ඒකමිතිකව එකම පරම්පරාවක් හැටියට පවත්වා ගන්නට නොහැකිව එය විච්ඡේදන වෙනවා. එය දෙකට බිඳෙනවා. එහෙම නැත්නම් කෑලි කෑලි වලට බිඳෙනවා. දැන්තර කුළු ගෙඩියේ පහර නිසා, කුළු ගෙඩියේ තෙරපීම නිසා, කුළු ගෙඩියේ පීඩණය නිසා අර පාෂාණය බිඳී ගියා. දැන් පාෂාණයට විඥානයක් නැති නිසා මෙතනදී ඇතිවෙන පීඩණය කොතෙක්ද කියලා මැනගන්නට විදිහක් නැහැ. දැනගන්නට විදිහක් නැහැ. හඳුනාගන්නට විදිහක් නැහැ. අපි හිතමු යම් ආකාරයකින් ඒ පාෂාණය හා සම්බන්ධ වෙලා විඥාන ධාතුව ක්‍රියාත්මක වුණා නම් එතන කොච්චර පීඩනයක්, කොච්චර දුක්ඛයක්, කොච්චර කටුක වේදනාවක්, කොච්චර පුපුරු ගැහිම, මොනතරම් බලගතු දරන්න බැරි අපහසුතාවයක් ඇතිවෙනවද කියලා හඳුනාගන්නට පුළුවන්. එතකොට අපේ කයේ ඇතිවෙන හැම වෙනස්කමකදීම අපිට ඔය තත්ත්වය තමයි ඇති වෙන්නේ. අපි හිතමු යම්කිසි රෝගයක් ඇති වෙනවා. දැන් ආමාශය ඇතුලේ බරපතල රෝගී තත්ත්වයක් මතුවෙනවා. ඒ මතුවෙනකොට අපිට ඇතුල තෙරපෙන්න වගේ, එහෙම නැත්නම් බඩ කොරවෙන්න වගේ, ඊළඟට ඔරොත්තු දෙන්න තු බඩ පුපුරන්නනවා වගේ, ඊළඟට යමකින් අනින්න වගේ, සිදුරු කරන්න වගේ දරා ගන්න බැරි මහ පීඩනයක් එනවා. ඒතකොට මේ පීඩනය කියලා කියන්නේ මොකක්ද? ඇතුලේ ඉඳගෙන කවුරු හරි උලකින් අනිනවත් කපනවත් නෙමෙයි. අර ගත්තු ආහාරයක් විෂම වීම නිසා හරි, එහෙම නැත්නම් ජීර්ණ පද්ධතියම් විකෘතිතාවයක් නිසා හරි, දැන් මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව තමයි මේ ඇතුළත කැළඹෙන්නේ. ඒ වායෝ ධාතුව කැළඹීම අපට කපනවා වගේ, කොටනවා වගේ, එහෙම නැත්නම් තෙරපනවා වගේ, විදිනවා වගේ දැනෙන්න පුළුවන්. දැන් පින්නතුන් අහලා ඇතිනේ අනාථපිණ්ඩික සිටුතුමා මේ යන අවස්ථාවේ බලවත් වේදනාවක් විඳිනවා. එතෙන්දී සරියුත්ථමඳුරන්ට ආරාධනා කරලා සරියුත්ථමඳුර වැඩමවාගෙන සරියුත්ථමඳුරත් එක්කලා ප්‍රකාශ කරනවා අනාථපිණ්ඩික සිටුතුමා, ස්වාමීනි මගේ හිස හරියට බලවත් පුරුෂය දෙන්නෙක් වරපටකින් තද කරන්න වගේ, ඒ වගේම එයක් අරගෙන මේ මාංශ පේශි සසින්නා වගේ, ඊළඟට බලවත් පුරුෂය දෙන්නෙක් මාව අල්ලගෙන ගිනි ගොඩකට, ගිනි අඟුරු වලකට දානකොට ඇතිවෙනා වගේ මහා දාහයක් ඇති වෙනවා. ඊළඟට බලවත් උපකරණයකින් මගේ ආමාශය පලන්න වගේ දැඩි වේදනාවක් දැනෙනවා. එතකොට දැන් සරියුත් හාමුදුරුව හොඳටම දකිනවා කවුරුවත් මේ වරපටකින් අරගෙන තද කරන්නෙත් නැහැ, ආමාශය පලන්නෙත් නැහැ, ඊළඟට වැයකින් සසින්නෙත් නැහැ, ගිනි අඟුරු ගොඩකට දාන්නෙත් නැහැ. හැබැයි ඒ බඳු ගති ලක්ෂණ අනාථපිණ්ඩික සිටුතුමාට දැනෙනවා. දැන් මේ දැනෙන්නේ මොකක් නිසාද? තේජෝ ශක්තිය අභ්‍යන්තරයේ උත්සන්න වෙලා අවශේෂ රූප ධර්ම පීඩණයට ලක් කරනකොට එතුමාට දැනෙනවා හරියට ගිනි ගොඩකට ගිනි අඟුරු ගොඩකට දානකොට ඇති වෙන විදිහේ දාහයක් ඇතුළත දැනෙනවා. ඊළඟට අර වායෝ ධාතුව ආමාශය ඇතුලේ කුස ඇතුලේ පීඩාවට පත් කරනකොට හරියට බලවත් තුරුෂයක ආයුධයක් අරගෙන කුස පලන්නා වගේ එතුමාට දැනෙනවා. ඊළඟට තේජෝ ධාතුව සහ වායෝ ධාතුව එකට මිශ්‍ර වෙලා අර මාංශ පේශි අතර ඇති කරන වේදනාව හරියට වැයක් අරගෙන මාංශ පේශි සසින්නා වගේ එතුමාට දැනෙනවා. එතකොට මේ කුමක්ද? පුද්ගලයෙක් විසින් කරන දෙයක් නෙමේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ ධාතු කොටස් වල විපරීත වීම. අර එතෙක් පැවති රූප ධර්මතාවෙන් එතෙක් පැවති සංස්කාර ධර්මයන්ට අවශේෂ සංස්කාර ධර්මයන්ගෙන් ඇති කරන්නා වූ පීඩණය තමයි එතුමා මේ විවිධාකාරයෙන් පැහැදිලි කරන්නේ. එක එක උපමාවලින්, එක එක උදාහරණ වලින් පැහැදිලි කරන්නේ තමන්ට දැනෙන හැටි. දැන් අපි හිතමු මේ අවස්ථාව වෙනකොට අනාථපිණ්ඩික සිටුතුමා අපි හිතමු සිහිසුන් කරනවා. උත්සාහයෙන් අපි හිතමු සිහි නැති කරනවා, හරි එහෙම නැත්නම් වේදනාව දරා ගන්න බැරි නිසා අපි හිතමු සිහි නැති වුණා කියලා. දැන් සිහි නැති වුණාම අර විකෘතිය නවතිනවද? නවතින්නේ නැහැ. අර තේජෝ ශක්තියෙන් කරන පීඩනේ එහෙම්මම ඇති කරනවා. අර පඨවි ධාතුවෙන් කරන පීඩනේ එහෙම්මම ඇති කරනවා. අර වායෝ ධාතුවෙන් ඇති කරන පීඩනේ එහෙම්ම ඇති කරනවා. ඇති කළා වුණාට දැන් සිහි නැති කරපු ගමන් ඒ කිසිවක් දැනෙන්නේ නැතුව නිහඬව පවතිනවා. දැන් සිහි නැති කළා කියලා අර විකෘති අර පීඩණය නවතින්නේ නැහැ. ඒක එහෙම්මම ක්‍රියාත්මක වෙනවා. සිහිය තියෙනකොට හඳුනා ගන්නවා. විඥානේ ක්‍රියාත්මක වෙනකොට හඳුනා ගන්නවා. විඥානේ ඇතත් නැතත් ඒ ක්‍රියාවලිය මේ නාම රූප ධර්ම වලින් අන්‍යෝන්‍ය නාම රූප ධර්ම පීඩණයටපත් කිරීම, විශේෂයෙන් රූප ධර්ම තවත් රූප ධර්ම විසින් පීඩාවට ලක් කිරීම කියන එක හැම මොහොතකම අවිඥානික සවිඥානික සංස්කාර ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම නිසා තමයි අපිට පේන්නේ දිරන ස්වභාවයක් පේනවා, කැඩෙනවා පේනවා, බිඳෙනවා පේනවා, ඊළඟට තිවිච්ච තත්ත්වය වෙනස් වෙනවා පේනවා, විකෘති වෙනවා පේනවා. මේ හැම දෙයක්ම අපිට පේන්නේ මොකක් නිසාද? ඒවා තවත් නාම රූප ධර්මයන්ගෙන්, එහෙම නැත්නම් අවිඥානික සංස්කාර ධර්මයක නම් එතන නාමයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හුදෙක් රූප ධර්ම ඕනෝන්ට පීඩා කරමින් බලවත් විකෘතියක් ඇති කරනවා. ඉතින් මේ විකෘතිය විඥානයේ විසින් හඳුනාගත්තත් නොගත්තත් ඒ ධර්මතාවයන්හි ක්‍රියාත්මක වෙන ආකාරය මෙසේ නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ. එම්නම් දුක්ඛ දුක්ඛ කියලා අපි හඳුනාගන්නේ විඥාණයට දැනෙන ආකාරයයි. ඒ විඥාණයට දැනුණත් නොදැනුණත් එහි පීලන ලක්ෂණය අර අවශේෂ රූප ධර්මතාවයන්ගෙන් පීඩා කරන ගතිය හැම විටම මේ සංස්කාර ධර්මයන්හි ක්‍රියාත්මක වෙනවයි කියන බව මේ විදිහට විවිධ උදාහරණ ඇතිව ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා අපි යම් ප්‍රමාණයකින් හෝ තේරුම් ගන්නට උත්සාහ කළ යුතු වෙනවා. ඊළඟට සන්තාප ලක්ෂණය. අපි මුලින් සිහිපත් කළානේ මේ දුක්ඛ දුක්ඛය කියන පොදු වචනෙන් හඳුන්වන්නේ දුක්ඛ ලක්ෂණ දෙකක්, පීලන ලක්ෂණය සහ සන්තාප ලක්ෂණය. එතකොට පීලන ලක්ෂණය කිව්වේ ප්‍රතිවිරුද්ධ වූ හෝ ඊට වඩා ප්‍රබල හෝ රූප ධර්ම, නාම රූප ධර්ම ධර්මයන්ගෙන් අවශේෂ නාම රූප ධර්මයන් පීඩණයට ලක් කිරීම. ඊළඟට සන්තාප ලක්ෂණය කියලා කියන්නේ තවන දවන ගතිය. මේ දවන තවන ගතිය විශේෂයෙන් නාම ධර්මයන් තුලත් වඩා ප්‍රකට වෙනවා, රූප ධර්මයන් තුලත් වඩා ප්‍රකට වෙනවා. දැන් නාම ධර්මයන්හි මේක ප්‍රකට වෙන්නේ විහිතම විශේෂයෙන් රාගය මතුවෙනකොට, ද්වේෂය මතුවෙනකොට. ඒ රාග ද්වේෂය මුල් කොටගෙන අවශේෂ කෙලස් ධර්ම, අවශේෂ විපරීත මනෝභාවයන් පහළ වෙනකොට අපට දැනෙන්න පටන් ගන්නවා බලවත් තේජෝ ශක්තියක් ඇතුළත ක්‍රියාත්මක වෙන. බලවත්සේ තේජෝ ශක්තිය උත්සන්න වෙනකොට ගත පව 1000 ඇති වෙන ආකාරය අපට වැටහෙනවා. එතකොට යම්කිසි කෙනෙකුගේ රාගය වඩා උත්සන්න වුණොත්, ද්වේෂය වඩා උත්සන්න වුණොත් ඒ තැනත්තා සම්පූර්ණ දැවි හලු වී යන්නට උනත් පුළුවන් ඒ ඇති කරන තේජෝ ශක්තිය විසින්. වෙන තුන අහලා ඇතිනේ අර ලංකාවේ හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ නම. රජතුමා තමන්ගේ අන්තඃපුර කාන්තාවත් සමග විහාරයේ වන්දනා කරන්නට පැමිණිය. එතකොට ඒ අතර හිටිය අතිශයින් රූප සම්පන්න අන්තඃපුර කාන්තාවක්. එක්තරා ස්වාමින්වහන්සේ නමක් ඒ කාන්තාව දැකලා සරාගී සිතක් ඇති කරගෙන ඒ හාමුදුරුව ඉන්න තැන ඉඳලම හිටගෙන අර කාන්තාව දිහා බලාගෙන ඉන්න. ඒ කාන්තාවත් මොකක් හරි සසර සම්බන්ධයක් නිසා හරි කවර හේතුවක් නිසා හරි ඒ කාන්තාවත් සැනකින් අර හාමුදුරුවන්ගේ මනෝභාවයන් ස්පර්ශ වෙනකොට ඇයත් එහෙමම නැවතිලා ඒ හාමුදුරුව දිහා බැලුවා. දැන් හාමුදුරුවෝ ඉන්නේ එක තැනක, කාන්තාව ඉන්නේ තව තැනක, දෙන්න ඕනෝන් දිහා බලාගෙන ඉන්නවා. එතකොට ටික වෙලාවක් බලාගෙන ඉනකොට දෙදෙනාම අළු වෙලා සම්පූර්ණයෙන් පිලිස්සලා තමයි බිමට ඇදගෙන වැටෙන්නේ. එකමකින්ද ඇතුළත මතුණු රාග සිත නිසා ජනිත කරපු තේජෝ ශක්තිය විසින් සිත පමණක් නෙමේ ගතක් දවන්නට මේ විදිහට රාගය, ద్వේෂය විශේෂයෙන්ම තේජෝ ශක්තිය ඇති කරලා දවන තවන ගතිය මතු කරනවා. එතකොට ඒ තුලින් අවශේෂ මනෝභාවයන් 10ටපත් වෙනවා වගේ මෙහෙම නැත්තම් මානසික තත්ත්වයේ යම්කිසි තේජෝ අධික භාවයක් හටගන්නා වගේම කායික වශයෙන් ඒ තේජෝ අධික භාවයේ ප්‍රකට වෙනවා. දැන් ඇත්තටම මානසික වශයෙන් තේජෝ අධික භාවයක් ඇති වෙනවා කියලා කිව්වන් පස්සේ වරදව වටහා ගන්න එපා. මනසේ රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ මනසින් ඇති කරන ඒ තේජෝ ශක්තිය ජනනය කරන්නට පුළුවන් විදිහේ මානසික තත්ත්වයක් තමයි රාගය සහ ద్వේෂය කියලා කියන්නේ. නමුත් එතන රූප ධර්ම නැති නිසා සිත කියන තැන රූපයක් ක්‍රියාත්මක වෙන්නේ නැහෙනේ. ඒ රූපයක් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා එතන අපට තේජෝ ශක්තියක් ක්‍රියාත්මක වෙනවා කියලාම වචනාර්ථයෙන් හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ තේජෝ ශක්තියක් අවදි කරන්නට පුළුවන් ගතියක් ඒ මනෝභාවයන්හි ක්‍රියාත්මක වෙනවා. ඒතොර තේජෝ ශක්තිය අපට කායික වශයෙන් එහෙම නැත්නම් රූප ධර්ම වශයෙන් දැනෙන්නට පටන් ගන්නවා. අර රාගය සහ ద్వේෂය කියන්නේ මනෝභාවයන් උනාට ඒ මානසික තත්ත්වය තුළින් ඒ අවට පරිසරය උණුසුම් කරන්නට පසුබිමක් හදනවා. එනිසා තමයි බලවත්සේ රාගයක් මතුවෙන් පස්සේ ගත දැවෙන නලියන පිලිස්සෙන දරාගන්නට බැරි ස්වභාවයක් කෙනෙකුට වැටහෙන්නේ. ඒ වගේම බරපතල විදිහට ද්වේෂයක් මතුනහම තමන්ට ඔරොත්තු දෙන්නේ නැති මහා ගින්නක් වගේ තමන්ට දැනෙන්න පටන් ගන්නෙ ඒ තේජෝ ශක්තිය අවදි කරන නිසා. දැන් එතකොට මේ නාම ධර්මයන් විසින් තේජෝ ශක්තිය ඇති කරලා දාහය ඇති කිරීම. මේක තමයි සන්තාප දුක්ඛය කියලා කියන්නේ. නිරන්තරයෙන් නාම රූප ධර්මයන් තැවීමට දැවීමටපත් වෙනවා. එතකොට විශේෂයෙන් රූප කලාප තුල අර නාම ධර්මයන්හි කිසිම සම්බන්ධතාවයක් ඇතත් නැතත් රූප ධර්මතාවයන් තුල වෙනමම උනත් තේජෝ ශක්තිය අවදි වෙන්නට පුළුවන්. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූප කලාප ක්‍රියාත්මක වෙනකොට එහි තේජෝ ශක්තිය යම් යම් සාධක නිසා උත්සන්න වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු මද්දහනේ අපි දැඩි සූර්ය තාපය ඇති තැනක නිරාවරණ තැනක ටික වෙලාවක් හිටියොත් අපට මතුපිට හැම පිලිස්සෙන ගතියක් වගේ දැනෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට දාඩිය වැগিরෙන්නට පටන් ගන්නවා. ඇතුළත උණුසුම වෙන ගිනි ගන්නවා වගේ දැනෙන්නට පටන් ගන්නවා. එතකොට හිස මුදුන රත් වෙනවා, යටිපතුල් පිච්චෙනවා. මේ විදිහට අපට අර බාහිර තේජෝ ශක්තිය නිසා අපේ කායික වශයෙන් තේජෝ ශක්තිය අවදි වෙන හැටි අපට දැනෙන්න පටන් ගන්නවා. දැන් මේක තමයි සන්තාප තවන ස්වභාවය. එතකොට අර පීලන දුක්ඛයි කියලා අපි සඳහන් කළේ තවත් ප්‍රතිවිරුද්ධ හෝ එහෙම නැත්නම් වඩා ප්‍රබල රූප ධර්මයකින් අවශේෂ රූප ධර්මෙන් පෙලීමටපත් කිරීම. ඒ පෙලීමම තමයි මෙතනත් කරන්නේ. හැබැයි දාහය අවදි කරමින් තමයි මේ පෙලීම සිද්ධ කරන්නේ. දැන් අර පටවිධාතුවට පීඩා කරනකොට දාහයක් ඇති කරන ස්වභාවයෙන් නෙමෙයි යම්කිසි පීඩනයක් තෙරපීමක් එහෙම නැත්නම් විවච්ඡේදනයක් ඛණ්ඩණය කිරීමක් ඇති වෙන හැටියට තමයි පටවිධාතුවට පීඩා කරන්නේ. නමුත් මේ තේජෝ ධාතුව හැම විටම පීඩා කරන්නේ දවන තවන සන්තාපයට පමුණුවන ස්වરૂපයෙන්. ඒ නිසා සන්තාපය දාහේ ඇති කරන්නට පදනම් වෙන මනෝභාවයනොත් තියෙනවා. ඒ මනෝභාවයන්ගෙනුත් තේජෝ ශක්තියමයි ජනනය කරන්නේ. ඒ වගේම ප්‍රകൃතියෙන්ම තේජෝ රූප ධාතුව බාහිර කාරණයක් නිසා හෝ අභ්‍යන්තර කාරණා නිසා අවදි වෙන්නට පුළුවන්. එහෙම අවදි වුණු තැන අර තේජෝ ධාතුව විසින් යලි යලි ඒ අවශේෂ රූප කලාප දවන්නට පටන් ගන්නවා. මෙන්න මේ දැවීම දැන් කය සිද්ධ වෙනකොට අපි මුලින් සඳහන් කළානේ අර විදිහට සූර්ය තාපයේහි අපි ඉන්නකොට දහඩිය වැগিরෙන්නට පටන් ගන්නවා, පිලිස්සෙනවා, දැවෙනවා අපිට දැනෙනවා. අපි හිතමු ගින්නක් ළඟට ගියයින් පස්සේ ඒ ගින්න ළඟට ගියහම අපිට ওই ස්වરૂපෙම දැනෙන්නට ගන්නවා, දැවෙනවා, පිලිස්සෙනවා, ඉන්න බෑ, ටිකක් එහාට යන්න ඕනේ, ගින්න රසනේ වැඩි. තව තවත් ගින්න ලං වුණොත් ගින්න කයට ස්පර්ශ වුණොත් එහෙම නැත්තම් අපි හිතමු අපේ අතක කකුලක පාංකඩ ටිකක් ඔතලා ගිනි තිබ්බොත් අපට දරාගන්න බැරි කෑ ගහලා සිහිසුන් නැති වෙන මට්ටමට මහ දාහයක් අපට දැනෙන්නට පුළුවන්. දැන් එහෙමනම් අපට විඥානයේ සහිත නිසා මේ ටික දැනෙනවා. අපි හිතමු ඒ පුද්ගලයා අභාවයට ගියා, මරණයටපත් වුණා. මරණයටපත් වුණාට පස්සේ ඒ තනත්තාගේ මලකඳ ගිනිගොඩකට දාලා දවනවා. දැන් අර මලකඳේ අර දාහේ අර පිලිස්සීම ඇති වෙන්නේ නැද්ද? ඒ පිලිස්සීමේ දාහේ ඒ විදිහෙම ඇති වෙනවා. විඥානේ නැති නිසා හඳුනා ගන්නට නොහැකි බව පමණයි. ඒ නිසා මලමිනිය කෑ ගහන්නේ නැහැ, මොකද විඥාණයෙන් ඒ හඳුනා ගන්න නැති නිසා. නමුත් අර සජීවි පුද්ගලයෙක් දැවෙනකොට ඒ කයේ යම් කිසි දාහයක් සන්තාපයක් ඇති වෙනවද? ඒ ටිකම මලකඳේ ඒ විදිහටම සිද්ධ වෙනවා. නමුත් විඥානයක් නැති නිසා දැනගන්නට ක්‍රමයක් නැහැ, හඳුනා ගන්නට ක්‍රමයක් නැහැ, මැනගන්නට ක්‍රමයක් නැහැ. මැනගත්තත් නැතත්, දැනගත්තත් නැතත්, හඳුනාගත්තත් නැතත් ඒ සන්තාපය, ඒ දාහය සජීවිකයෙත් අජීවිකයෙත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. එහෙනම් මේ අනුසාරයෙන් අපි තේරුම් ගන්නට ඕනේ සවිඥානික වුණත් අවිඥානික වුණත් මේ සංස්කාර ධර්මයන් තේජෝ ශක්තිය විසින් නැවත නැවත දවනවා, තවනවා, සන්තාපයට පමුණුවනවා. මේ ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණයක් හැටියටයි හඳුනාගත යුතුයි. අපි තවත් උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඉටිපන්දම. දැන් ඉටිපන්දමෙහි මැද තියෙන දල්වන තිරය අපි ගිනි කූරක් පත්තු කරලා දල්වනවා. දල්වුවට පස්සේ ටික වෙලාවක් යනකොට අපිට පේනවා ඉටිපන්දමේ අර තදට තිබිච්ච ඉටි ටික දැන් දියාරු වෙලා වැක්කෙනවා. ඉතින් ආලෝකයක් පැතිරෙනවා, ඉටිපන්දම දැල්වෙනවා. මේක අපිට සුපුරුදු කාරණයක්. දැන් අපිට නිකමටවත් හිතෙනවද මේ පටවි බහුලව තිබිච්ච මේ රූප කලාප ටික ඉටිපන්දමේ දැන් මේ තේජෝ ශක්තිය විසින් අර දියාරු වෙලා වැක්කෙනවා. මෙතන මොකද්ද සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් ඇත්තටම අපේ අතේ පාංකඩ ටිකක් ඔතලා තෙල් ටිකක් දාලා ගිනි තිබ්බහම යම්තරම් දාහයක් ඇති වෙනවද? ඒහා සමාන අර්බුදයක්ම මේ ඉටිපන්දමේ පටවි රූප කලාප ටික තුල සිද්ධ වෙනවා. නමුත් ඉටිපන්දමට සිතක් නැති නිසා, විඥානයක් නැති නිසා මේ සිද්ධ වෙන ක්‍රියාවලිය විග්‍රහ කරගන්නට, මැනගන්නට, දැනගන්නට විදිහක් නැහැ. හැබැයි දැනගත්තත් නැතත් අර කයක් තුල තේජෝ ශක්තියෙන් ඇති කරන විපරීත භාවයම අර ඉටිපන්දමෙහි ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සම්පූර්ණ සන්තාප ලක්ෂණය සවිඥානක අවිඥානක කියන සියලුම සංස්කාර ධර්මයන්ට පොදු කාරණයක් වෙනවා. දැන් එතකොට අපි ඔය පැහැදිලි කළේ පීඩන ලක්ෂණය සහ සන්තාප ලක්ෂණය විඥානයක් ඇති සත්වයින්ට පමණක් නෙවෙයි, අවිඥානික සංස්කාර ධර්මයන්හි ක්‍රියාත්මක වෙනවා. විඥානයේ සහිත පුද්ගලයෙක් මේ පීඩන ලක්ෂණය සහ සන්තාප ලක්ෂණය දුක්ඛ දුක්ඛයි කියලා, කටුක බවයි කියලා, පීඩාවයි කියලා, අපහසුයි කියලා, වේදනාවයි කියලා, අමාරුයි කියලා, රිදෙනවයි කියලා හඳුනා ගන්නවා. විඥානේ නැති තැනක හඳුනා ගන්නට විදිහක් නැහැ. හඳුනා නොගත්තා වුණත් ඒ පීලන සන්තාප ලක්ෂණෙහි ක්‍රියාත්මක වෙනවා නම් ඒ දුක්ඛ ලක්ෂණයයි කියන බව අපි පැහැදිලිව තේරුම් කරගන්නට ඕන. ඊළඟට දෙවනි කාරණේ විපරිණාමය. දැන් ලක්ෂණ වශයෙන් ගන්නවා නම් පීලන ලක්ෂණය, සන්තාප ලක්ෂණය, ඊළඟට විපරිණාම ලක්ෂණය. විපරිණාම ලක්ෂණයයි කියලා කිව්වේ අර විදිහට පරම්පරාවක් වශයෙන් අඛණ්ඩව පවත්වා ගන්නට නොහැකිව අවශේෂ නාම රූප ධර්මතාවයන්ගෙන් විපරීතයට පත් කරනවා ඒ ආපු පරම්පරාව. දැන් අපි මෙහිදී නැවතත් සිහිපත් කරනවා කිසිම නාම ධර්මයක්වත් කිසිම රූප ධර්මයක්වත් තව දෙයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. රාගයේ ද්වේෂයේ බවට පත් වෙන්නෙත් නැහැ, ද්වේෂයේ රාගයේ බවට පත් වෙන්නෙත් නැහැ, සද්ධාව ප්‍රඥාව බවට පත් වෙන්නෙත් නැහැ, ප්‍රඥාව සද්ධාව බවට පත් වෙන්නේ. එහෙම හටගත්තා වූ නාම ධර්මයක් තව නාම ධර්මයක් බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මෙතන විපරිණාමය කියලා සඳහන් කරන්නේ ඒ පරම්පරාවක් වශයෙන් අඛණ්ඩව පවතින්නට තියෙන ඉඩකඩ යම් කිසි විපරීතයකට ලක් කරනවා. එතකොට තව දුරටත් ඒ පරම්පරාව පවත්වාගෙන යන්නට විදිහක් නැහැ. විදිහක් නැති වෙනකොට යම් අවස්ථාවකදී පරම්පරාව ඛණ්ඩණය වෙනවා. එතකොට රූප ධර්මවලත් මේ සිද්ධියම ක්‍රියාත්මක වෙනවා. යම් කිසි පටවි ධාතුවක් අපි නැවත ගමුකෝ අර මුලින් සඳහන් කරපු උදාහරණය මේ ඉටිපන්දම. එතකොට ඉටිපන්දමේ පටවි බහුල රූප කලාප ටිකක් ක්‍රියාත්මක වෙනවා. ඊට අදාළ හේතු ප්‍රත්‍ය ලැබෙන තාක්කල් ඉටිපන්දම ඉටිපන්දමක් විදිහටම ඝන ස්වරූපයෙන් අර රූප කලාප ටික සම්පාදනය කරනවා. හැම නාම රූප ධර්මයක්ම ඇති වූ සැනින්ම වහා භාවයට යනවා. ඒ බව අපි පෙර දින ධර්ම දේශනාවේදී පැහැදිලි කළා. සිතක් වහාම භාවයට යනවා. රූප ධර්මයක් එබඳු චිත්තක්ෂණ 17ක් පමණ ආයු කාලයක් පැවතිලා භාවයට යනවා. නමුත් මේ චිත්තක්ෂණ 17ක් කියන්නේ අපට ගණනය කරගන්නටවත් තරම් නොහැකි තත්පරයකින් දසදහස් පංගුවට බෙදලාවත් අපට හඳුනා ගන්නට බැරි තරම් අතිශය සූක්ෂම කාලයක් චිත්තක්ෂණ 17ක් කියන්නේ. ඉතින් ඒතරම් සියුම් කාලයක් තුල මේ නාම රූප ධර්මයන් සියල්ලක්ම හටගත්තු සැනින්ම බිඳී යනවා. බිඳී ගියා වුණාට තවදුරටත් ඒ නාම රූප ධර්මයන් සම්පාදනය කරන්නට, නිෂ්පාදනය කරන්නට, ගොඩනගන්නට අදාළ හේතු ප්‍රත්‍ය තියෙන නිසා ඒ අවශේෂ නාම රූප ධර්මයන් යලි යලි හට ගන්නවා. එතකොට අර හේතු ප්‍රත්‍ය සමාන නම් හට ගන්නා නාම රූප ධර්මත් එක හා සමාන પરම්පරාවක්ම දිගින් දිගට පවතිනවා. නමුත් ඒ પરම්පරාවට බාහිර වූ අමතර එහෙම නැත්නම් වෙනස් වූ හේතු ප්‍රත්‍යක් එකතු වෙච්ච ගමන්ම ඒ પરම්පරාව තවදුරටත් පවත්වාගෙන යන්න නොහැකිව එය විකෘතියටපත් වෙනවා. මේක තමයි විපරිණාමයයි කියලා කියන්නේ. පරිවර්තනය වෙනවා, දිරීමටපත් වෙනවා, අභාවයට යනවා, පිරිහීමටපත් වෙනවා. එතකොට වර්ණවත් දෙයක් නම් ඒ වර්ණය ටිකෙන් ටික අඩු වෙනවා. රසවත් දෙයක් නම් ඒ රසය ටික අඩු වෙනවා. ඕජා සහිත දෙයක් නම් ඒ ඕජාව ටික වෙනස් වෙනවා. ඊළඟට ඖෂධීය ගුණ නම් ඒ ඖෂධීය ගුණ නැති වෙලා යනවා, වෙනස් වෙලා යනවා. එතකොට මේ විදිහට ඕනෑම නාම රූප ධර්මයක ඒ પરම්පරාව යම් කලෙක වෙනස් වෙන්නට පුළුවන්. මේක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මේ සංස්කාර ධර්ම પરම්පරාවක් වශයෙන් ගත්තන් පස්සේ අපට ප්‍රකට වෙනවා කාරණා තුනක්. ඒ මොකද්ද? හට ගැනීමක් පෙනෙනවා, අභාවයක් පෙනෙනවා, ඒ අතරතුර වෙනස් වීමක් පරිවර්තනය වීමක් පෙනෙනවා. මේ වෙනස් වීම පරිවර්තනය කියන්නේ එක් රූප ධර්මයක පරිවර්තනයක් නෙමෙයි, එක් නාම ධර්මයක පරිවර්තනයක් නෙමෙයි, ඒ රූප ධර්මයේ પરම්පරාවක් වශයෙන් පවතිනකොට යම් පරිවර්තනයක් පෙනෙනවා. නමුත් අපි පොදුවේ එක දෙයක වෙනස් වීමක් හැටියට හඳුනා ගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තාම අර තදට තිබුණෙත් ඉටිපන්දමයි, මේ දියාරු වෙලා වැගිරුණෙත් ඉටිපන්දමයි කියලා තමයි අපි හඳුනාගන්නේ. ඉටිපන්දමක් හොඳට තිබුණා, පත්තු කළාට පස්සේ ඒක දියාරු වෙලා වැක්කිරෙන්න පටන් ගත්තා. නමුත් ධර්මයේ පැහැදිලි කරන්නේ එහෙම නෙමේ. මුලින් තිබුණු හේතු ප්‍රත්‍ය නිසා තද පටවි බහුල ඉටි රූප හටගත්තා. නමුත් තේජෝ ශක්තිය තන්ට ආගන්තුකව සමීප කළාට පස්සේ ඒ අමතර සාධකයේ නිසා අර පටවි බහුල රූප කලාප වෙනුවට ආපෝ ධාතු බහුල රූප කලාප ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එතකොට ඒ වෙනස් තත්ත්වයක් ගොඩනගෙන්න පුළුවන් වෙන්නේ කුමක් නිසාද? මුල් මුල් ස්වභාවයන් වහා අභාවයට යන නිසා අලුතෙන් අලුතෙන් අලුත් ස්වરૂපයන් නිර්මාණය කරන්නට, ගොඩනංවන්නට අදාළ හේතු ප්‍රත්‍යන්ත හැකියාව තියෙනවා. ඊළඟට දරුවෙක් ගත්තන් පස්සේ දරුවාගේ උපතක් පේනවා, වයෝ වෘද්ධ වෙලා මරණයටපත් වෙනවා පේනවා. මේ උත්පත්තිය සහ මරණය අතර දරුවා ලොකු වෙනවා, වැඩෙනවා, තරුණ වයසටපත් වෙනවා, මැදිවියටපත් වෙනවා, ඊට පස්සේ කෙස් පැහෙනවා, දත් හැලෙනවා, ඊළඟට හම රැලි වැටෙනවා, කොන්ද කුඩු ගැහෙනවා, දුබල වෙනවා. මේ විදිහේ වෙනස්කම් ටිකක් අපිට පේනවා. මේ වෙනස්කම් වෙන්නේ අර මුලින් හටගත් ආ රූප කලාපයේම ඒකාකාරීව පැවතිලා මේ වෙනසකට ලක් වෙනවා නෙමේ. දරුවෙක් හැටියට හටගත් රූප කලාප එහෙමම අභාවයට යනවා. ඒවා තරුණ වයසට පැමිණෙන්නේ නැහැ. තරුණ වයසට පැමිණෙනකොට වෙනත් රූප කලාප සමූහයක්. ඒවා කවදාවත් මැදිවියට හෝ මහලු වයසටපත් වෙන්නේ නැහැ. ඒ වෙනත් රූප කලාව. එතකොට මේ කුමක්ද වෙන්නේ? හටගත් සැනින් නාම රූප ධර්ම අභාවයට යනවා. නමුත් අදාළ හේතු ප්‍රත්‍යයෙන් යලි යලි නාම රූප ධර්ම හටගන්නවා. මේ හටගන්නා වූ પરම්පරාව අවශේෂ සාධක නිසා විපරිණාමයට, වෙනස් වීම වලට භාජනය වෙනවා. මෙන්න මේ කියන කාරණය සිතක් සහිත, ඒ කියන්නේ විඥානයක් සහිත සත්වයින්ට පමණක් නෙමේ, විඥානේ රහිත වූ අවිඥානික සංස්කාර ධර්මයන්ටත් මේක මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. මේ විදිහටම බලපවත්වනවා. නමුත් සිත සහිත සවිඥානික සත්වයා මේ හඳුනා ගන්නවා වෙනස් වීමේ දුක්ඛයක් හැටියට. නමුත් අවිඥානික සංස්කාර ධර්මයක ය හඳුනා ගන්නට, මැන ගන්නට, දැන ගන්නට නොහැකි වුණාට ඒ වෙනසේ පරිවර්තනය සිදු වෙනවයි කියන බව මෙසේ උදාහරණ ඇතුව ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට අපට තේරුම් ගන්නට පුළුවන්. එහෙමනම් පීලන සහ සන්තාපන කියන මේ ලක්ෂණ දෙකම පුද්ගලයින්ට පමණක් නෙමේ ද්‍රව්‍ය වලටත් සාධාරණයි. ඊළඟට විපරිණාම ලක්ෂණය පුද්ගලයින්ට පමණක් නෙමේ ද්‍රව්‍ය වලටත් සාධාරණයි. ඊළඟට සංඛාර දුක්ඛය ගත්තන් පස්සේ දැන් අපි පෙර දිනේදී මේවා කරුණු තුනකට ගොනු කළා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා. ඒ හඳුනා ගැනීමේ පහසුව සඳහායි. ඇතරම ලක්ෂණ වශයෙන් ගත්තාම හතරක් තියෙනවා. ඒන් දෙකක්ම අපි දුක්ඛ දුක්ඛයට සංග්‍රහ කළා. පීලන ලක්ෂණය සහ සන්තාප ලක්ෂණය. ඊළඟට විපරිණාම ලක්ෂණය විපරිණාම දුක්ඛ හැටියට වෙනම කතා කළා. සංකත ලක්ෂණය මේ සංඛාර දුක්ඛය හැටියට අපි වෙනම කතා කළා. එතකොට මේ සංඛාර දුක්ඛයි කියලා කියන තැන එයත් අපි පසුගිය සතියේ පැහැදිලි කරනකොට ඇතම් කෙනෙකුට හැඟිලා තිබුණේ ඒ පුද්ගලයෙකුට පමණක් අදාළ දෙයක් වගේ එහෙම නෙවෙයි පින්නතුනි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන කාරණය සවිඥානික අවිඥානික සකල සංස්කාරයන්ටම පොදු වූ ලක්ෂණයක්. එතකොට ඒ විඥානයක් රහිත එහෙම නැත්නම් අවිඥානික සංස්කාර ධර්මයන්හි මේ සංඛාර ලක්ෂණය දුකක් හැටියට ඒක අවඩක් හැටියට අසාර බවක් හැටියට අපි කොහොමද තේරුම් ගන්නෙ? පින්නතුනේ අපි දැන් මෙතෙක් පැහැදිලි කරපු පීලන, සන්තාප, විපරිණාම කියන ස්වභාවයන්ට ඕනම සංස්කාර ධර්මයක් පමුණුවන්නට පුළුවන් වෙන්නේ කුමක් නිසාද? ඒ සංස්කාර ධර්මයන් අවශේෂ හේතු ප්‍රත්‍යයෙන් නඩත්තු වෙන නිසා. අනුන්ගෙන් යැපෙන නිසා. අනුන්ගෙන් යැපෙන තාක්කල් ඕනම අවස්ථාවක එතනටට හානි කරන්න පුළුවන්. එතනටට විකෘතියට පමුණුවන්න පුළුවන්. එතනටට බාධා කරන්න පුළුවන්. එතනටගේ අභිවෘද්ධිය වළක්වන්න පුළුවන්. අනුන් මත යැපෙන තාක්කල්, පරපෝෂිත වෙන තාක්කල් ඕනම හානියක් කරන්න පුළුවන්. හැබැයි ස්වයංපෝෂිත නම් තමන් විසින්ම ගොඩනගා ගන්නවා නම් තමන්ගේ ස්වාධිපත්‍ය පවත්වන්නට පුළුවන් නම් අන් අය මොන જાති කරන්නට උත්සාහ කළත් තමන්ට හානි කරන්න බාධා කරන්න පහසු නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සියලු සංස්කාර ධර්මයෝම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා පරපෝෂිතයෝය. අන් අය විසින් අන්‍ය සංස්කාර ධර්මයන් විසින් තමයි පෝෂණය කරන්නේ. මේ කිසිම නාම රූප ධර්මයකට ස්වාධීන බවක් නැහැ. ඒ සියලු නාම රූප ධර්මයෝ පරාදීනයි. පරාදීනයි කියන්නේ අනුන් මතයි යැපෙන්නේ. මේ සියලු සංස්කාර ධර්මයන් নিরপেক্ষක නැහැ. ඒ හැම නාම රූප ධර්මයක්ම සාපේක්ෂයි. තව හේතුප්‍රත්‍ය මත ඒවාට සාපේක්ෂව තමයි හැම විටම පවතින්නේ. ඒ වගේම මේ සියලුම නාම රූප ධර්මයෝ අනුන් මත යැපෙන, අනුන් විසින් පෝෂණය කරන, අනුන් විසින් නඩත්තු කරන හේතු ප්‍රත්‍යයන්ට අනුගතව පවතින ස්වභාවයක් පවතිනවා. ඒ කියන පරාදීන, ඒ කියන පරප්‍රත්‍යයෙන් යැපෙන ස්වභාවය මේ සියලුම සංස්කාර ධර්මයන්හි පවතින නිසා ඕනම මොහොතක වෙනත් නාම රූප ධර්මයකට ඉදිරිපත් වෙලා අර පරම්පරාව, අර තත්ත්වය වෙනස් කරන්න, විකෘති කරන්න පුළුවන්. එතකොට එක දිගට මේ සංස්කාර ධර්මයන් එකාකාරව පවත්වා ගන්නට නොහැකි වීමට අර කියන පීලනාකාරේ, සන්තාපාකාරෙන්, විපරිණාමාකාරෙන් ඇවිදින් බාධා කරන්න, පීඩා කරන්න, හානි කරන්න පුළුවන් වෙන්නේම කුමක් නිසාද? අර කියන පරාදීන ලක්ෂණය නිසා. එතකොට ඒ පරාදීන බව ඇති වෙන්නේ ඇයි? සියලු සංස්කාරයෝ අවශේෂ හේතු ප්‍රත්‍යයන් මත යැපෙන නිසා. සබුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියලුම සංස්කාර ධර්මයන් තමන්ගේ සෝත්සාහයෙන්, ස්වාධීනව, ස්වශක්තියෙන් පැවතිලා අකණ්ඩව පවත්වාගෙන යාමේ ආත්මීය ගතියක් මේ කිසිවක නැහැ. ආත්ම කියලා කියන්නේ අන්‍ය ආගම්වල ආත්ම හැටියට හඳුන්වන්නේ කිසිවෙක් විසින් වෙනස් කරන්න බැරි, ඛණ්ඩනය කරන්න බැරි, නසන්න බැරි යම්කිසි ජීව පදාර්ථයක් අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක හටගත්තු දවසේ ඉඳලා එහෙම නැත්නම් තව කෙනෙක් විසින් දෙවියන් විසින් හරි බ්‍රහ්මයා විසින් හරි ඊශ්වරයා විසින් හරි මේක නිර්මාණය කළා. ඒ නිර්මාණය කළ තැන් පටන් මේ ආත්මය අඛණ්ඩව මේ විදිහෙන් පවතිනවා. ඒතකොට එහෙම එකක් බුදුදහමේ පැහැදිලි කරන්නේ. බුදුදහමේ පැහැදිලි කරන්නේ හේතු ප්‍රත්‍යයෙන්ම මේ නාම රූප ධර්ම හටගත්තා. හේතු ප්‍රත්‍යයන් නිසා මේවා පවතිනවා. හේතු ප්‍රත්‍යයන් අභාවයට යනකොට ඒ නාම රූප ධර්ම සියල්ලක්ම අභාවයට යනවා. එතකොට අපි නිවන් දකින්නවා කියලා අපිට අමුතුවෙන් මේව අභාවයට පමුණුවන්නට අවශ්‍යතාවයක් නැහැ. මේ සංඛාර ලක්ෂණයම අපිට නිවන් දැකීමට උදව්වක් ඇති කරනවා. ඒ මොකද අපිට අමුතුවෙන් දැන් අහෝසි කරන්න කියලා දෙයක් නැහැ. පරම්පරාව නවත්තන්න කියලා දෙයක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මතාවයන් ස්වභාවයෙන් අහෝසි වෙනවා. අපිට කරන්න තියෙන්නේ අර නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් හට ගැනීම නවත්තන්න විතරයි. උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේට මේ පවතින කය අභාවයට පමුණුවන්නට දඟලන්න දෙයක් නැහැ. මරණයට පත් කරන්න දඟලන්න දෙයක් නැහැ. ස්වභාවයෙන්ම උපන්නා වූ කය මරණයට පත් වෙනවා. උන්වහන්සේ විසින් වෑයම් කළ යුත්තේ ඒ මරණයට පත් වෙන නාම රූප ධර්ම යලිත් වතාවක් උත්පත්තියක් හැටියට හටගන්නේ නැති වෙන්නට අදාළ හේතු සාධක විසුරුවා හැරීම සඳහායි. ඒතර ඒක තමයි මේ භව ගමන නිම කරනවා කියන්නේ. ඒතර නිම කරන්නට අමුතුවෙන් හටගත්තු දේ අහෝසි කරන්නට අපිට දඟලන්න දෙයක් නැහැ. ඒක ස්වභාවයෙන්ම අහෝසි වෙනවා. අප විසින් උත්සාහ කළ යුත්තේ යලි යලි හටගන්නා සාධක වෙනස් කිරීම සඳහා පමණයි. එතකොට මෙන්න මේ කියන සංස්කාර ධර්මයන්හි මේ හේතු ප්‍රත්‍යයන්ගේ යැපෙන ගතියම, ඒ පරාදීන ගතියම, ඒ નિසරු ගතියම, ඒ සාපේක්ෂ ගතියම එක්තරා දුක්ඛ ලක්ෂණයක් කියන බව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ හිස් ගතිය, තුච්ච ගතිය සියලු සංස්කාර ධර්මයන්ට සාධාරණ නිසා සවිඥානික අවිඥානික සියලු සංස්කාර ධර්මයන්හි ඒ ගති ලක්ෂණේ පවතිනවා. ඊළඟට විඥානයක් සහිත වූ සත්වයකට, පුද්ගලයකට, අපි සත්වයක් පුද්ගලයක් කියලා හඳුනා ගන්නා සවිඥානික පංචස්කන්ධයකට මේ ඇති කරන පරාදීන ගතිය නිසා ඒ තනත්තාට සිද්ධ වෙනවා, මේක පවත්වා ගන්නට කැමති නම්, මේක නඩත්තු කර ගන්නට කැමති නම් යලි යලි පෝෂණය කරන්නට ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. මොකද කොච්චර ආරක්ෂා කළත් අර අවශේෂ නාම රූප ධර්මයන්ගෙන් පීඩණයට ලක් කරනවා. ඒතර පීඩණයට ලක් කරන එකට කැමති නැත්නම් ඔහුට සිද්ධ වෙනවා පීඩාකාරී නාම රූප ධර්මයන් බැහැර කරන්න. ඒතර කොයිතරම් ආරක්ෂා කරන්න උත්සාහ කළත් තේජෝ ශක්තියෙන් සන්තාපයට 1000ට පමුණනවා. ඔහු ඒකට කැමති නැත්නම් ඔහුට සිද්ධ වෙනවා අර සන්තාප ලක්ෂණය මගහරවා ගන්න. අර කොච්චර උත්සාහ කළත් පරම්පරාව විකෘති වෙනවා. ඒ විකෘති වීමට ඔහු කැමති නැත්නම් ඔහුට සිද්ධ වෙනවා එසේ විපරීත නොවි නඩත්තු කරගන්න. මොනතරම් උත්සාහ කළත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා වහා අභාවයට යනවා. වහා අභාවයට යන්නට ඔහු කැමති නැත්නම් යලි යලිත් හේතු ප්‍රත්‍ය සම්පාදනය කරමින් නඩත්තු කරගන්න සිද්ධ වෙනවා. විඥානයේ සහිත පුද්ගලයෙකුට මේ මහත් වූ කම් කටුළු ටික විඳින්නට සිද්ධ වෙනවා. කුමක් නිසාද? මේ සංස්කාර ධර්මයන් පීඩණයටපත් වෙනවා, සන්තාපයටපත් වෙනවා, විපරිණාමයටපත් වෙනවා, හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා අභාවයට යනවා. එයට ඔහු කැමති නැතිනම් මේ සියල්ලක් යට කරන්න, ඒ සියල්ලකගෙන් ඇතිවෙන හානිය, අලාභය යලි අවම කරගන්නට, එහෙම නැත්නම් යලි ප්‍රතිසංස්කරණය කරන්න ඒතනත්තට දිවා රාත්‍රී වෙහෙසෙන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ වෙහෙසීම සංස්කාර ධර්මයන්ගේ ආදීනවයයි කියලා බුදුහාමුදුරෝ දේශනා. මේවා හියම් කිසි ආස්වාදයකුත් තියෙනවා. ආස්වාදයක් තිබුණා වුණාට පීඩණයෙන් වළක්වගෙන, සන්තාපයෙන් වළක්වන, විපරිණාමයෙන් වළක්වගෙන, වහා අභාවයට යාමෙන් වළක්වගෙන මේ පරම්පරාව නඩත්තු කරගන්න ඒතනත්තට මහ වෙහෙසක් ගන්න වෙනවා. එය තමයි සංස්කාරයන්ගේ ආදීනවේ. එතකොට මේ බලවත් ආදීනවේ විඥාන සහිත සත්වයකට ප්‍රකට වෙනවා. හැබැයි ඒ විදිහට නඩත්තු කරගන්න තමන් විසින් වෑයම් නොකළා වුණත් සියලු සංස්කාර ධර්මය හේතු ප්‍රත්‍යයෙන් හටගෙන පීඩණයට, සන්තාපයට, විපරිණාමයට පත් වෙන නිසා, හිස්සු තුච්ච ගතියේ යුක්ත නිසා සියලු සංස්කාර ධර්මයෝ සංඛත දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලා ධර්මයේ පැහැදිලි කරනවා. එමනම් දුක්ඛ ලක්ෂණ හතරක් තියෙනවා. පීලන ලක්ෂණය, සන්තාප ලක්ෂණය, විපරිණාම ලක්ෂණය සහ සංඛත ලක්ෂණය. මේ කාරණා හතරම අපි දුක් තුනක් හැටියට සංග්‍රහ කරලා ඇතැම් තැනක දක්වනවා. පීලන සන්තාප ලක්ෂණ දෙකම එකතු කරලා පුද්ගලයාට දැනෙන හැටියට දුක්ඛ දුක්ඛයි කියලා කතා කරනවා. අර විපරිණාම ලක්ෂණය විපරිණාම දුක්ඛයි කියලා කතා කරනවා. අර සංකත ලක්ෂණය සංකාර දුක්ඛයි කියලා කතා කරනවා. මේ දුක් තුනක් හැටියටත්, එහෙම නැත්නම් ලක්ෂණ හතරක් හැටියටත් දක්වන මේ කාරණා දුක පිළිබඳව වටහා ගන්නට අපි ප්‍රවේශමින් අධ්‍යයනය කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා බැලිය යුතුයි. එසේ දුක්ඛ ලක්ෂණ ප්‍රකට වෙන තරමට විඥානයේ සහිත වුණත් අවිඥානික වුණත් මේ සියලු සංස්කාරයෝ දුක්ඛ ධර්මයෝය කියන බව වටහා ගන්නට ප්‍රඥාව අවදි කර ගන්නට පුළුවන් වේ. මේ සුද්ධහම් කරුණු ඒ සඳහා හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනොත්, ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා.